ජාත්‍යන්තර මට්ටමේ රූපවාහිනී නාට්‍යමාලාවකට සම්බන්ධ වෙන්නට ලැබුණු අවස්ථාව ලැබුණු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් සමගින් අද වැඩසටහනෙන් දැන් අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ඇය නදී කම්මැල්ලවීර. ද යං පෝප් නමින් ජාත්‍යන්තර මට්ටමේ මේ දිනවල විකාශය වන රූපවාහිනී නාට්‍යමාලාවක් විශේෂයෙන්ම ස්කයි ඇට්ලැන්ටික් ඒ වගේම HBO කියන ආයතන දෙක මූලිකත්වයගෙන තමයි මේ රූපවාහිනී නාට්‍යමාලාව බෙදාහරින්නේ. 2017 වසරේ ජනවාරි මාසයේ මෙම රූපවාහිනී නාට්‍යමාලාව ඇමරිකා එක්සත් ජනපදයේදී රූපවාහිනී ඔස්සේ විකාශය වීමට නියමිතයි. මේ වෙන විට ස්කයි ඇට්ලැන්ටික් නාලිකා ජාලය ඔස්සේ මේ ද යං පෝප් කියන රූපවාහිනී නාට්‍යමාලාව විකාශය වෙමින් පවතිනවා. ලෝපුරා රටවල් ගණනාවක අවධානයට යොමු වී ඇති. ඒ වගේම තරමක මතභේදාත්මක රූපවාහිනී නාට්‍යමාලාවක් වශයෙන් තමයි විචාරකින් මේ රූපවාහිනී නාට්‍යමාලාව හඳුන්වා තිබෙන්නේ. මේ සඳහා දායක වන්නට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් හට අවස්ථාව ලැබීම සුවිශේෂී කාරණයක්. මේ නිසා මේ පිළිබඳව කතා බහ කරන්නට අද වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නවා නදී කම්මැල්ලවීර. නදී ආයුබෝවන්.
ආයුබෝවන්.
නදී, අපි පළමුවෙන්ම මේ කතාව ආරම්භ කරමු. ද යං පෝප් කියන මේ සුවිශේෂී ජාත්‍යන්තර මට්ටමේ රූපවාහිනී නාට්‍යමාලාවට දායකත්වය ලබා දෙන රංගන ශිල්පිනියක් විදිහට ඔබට අවස්ථාව උදා වුණේ කොහොමද?
ඒ යං පෝප් සීරීස් එකේ අසිස්ටන්ට් කාස්ටිං ඩිරෙක්ටර් කෙලිම මාව මට මේ දුරකථනයෙන් කතා කරා. මම ඒ කාලේ හිටියේ ඔස්ට්‍රේලියාවේ. එහි ඉන්නකොට කොහොම හරි මගේ මේ දුරකථන අංකයත් හොයාගෙන තිබුණා. මම පස්සේ තමයි දැනගත්තේ ඒගොල්ලන් හොයලා තිබුණා ආසියාතික මේ නිලියක් වගේ ඒ චරිතය සඳහා, සිස්ටර් සුරි කියලා චරිතයක් සඳහා. එහෙම හොයනකොට මම හිතන්නේ ඉන්දියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාවේ ඒ රටවල් වලින් ඒගොල්ලන් ඒගොල්ලන්ගේ චරිතයට අවශ්‍ය අංග ලක්ෂණ සහිත මේ නිලියක් හොයලා තිබුණා. කොමාරි ලංකාවේ සුදර්ශන බණ්ඩාර කියන ඔහුත් නාට්‍යකරුවෙක්, ප්‍රසිද්ධ සහෝදර නාට්‍යකරුවෙක්. ඔහු තමයි යවලා තිබුණේ ලංකාවේ නිලිය කීපනෙකුගේම මේ ඡායාරූප සහ ඒගොල්ලන් පිළිබඳ විස්තර යවලා තිබුණා ඒ අසිස්ටන්ට් කාස්ටිං ඩිරෙක්ටර්ට යං පෝප් සීරීස් එකේ. ඒ විදිහට තමයි මගේ තොරතුරු ගිහිල්ලා තිබුණේ. මම පස්සේ තමයි ඒ ඔක්කොම විස්තර දැනගත්තේ. ඊට පස්සේ ගොලන් මට කිව්වා ඔඩිෂන් එකක් කරන්න කියලා. ඔවුන් නළු නිළිය තෝරගන්න එහෙමයි. මට ඔවුන් එවලා තිබුණා පිටපතේ එක දර්ශනයක්, සංවාද සහිත දර්ශනයක්. ඒක රඟපාල රූගත කරලා මේ වීඩියෝ කරලා ඒගොල්ලන්ට ක්ලිප් එකක් විදියට එවන්න කියලා කිව්වා. මම කොහොම හරි ඒක මෙල්බර්න් වල තමයි මම එතකොට හිටියේ. ඉන්නකොට මට ඇත්තට මේ වෙයි කාර්යය මම කරගත්තේ වරුණ සාවින්ද කියලා මගේ මේ මෙල්බර්න් වල හිතවත් මිත්‍රයෙක්. ඔහු තමයි මට ඒ වීඩියෝ එක කරලා දුන්නේ. කොහොම හරි ඒක කරලා මම ඇරියා. ඊට පස්සේ මාස ගානකට පස්සේ ඒගොල්ලන් මාස දෙකකට විතර පස්සේ මාව නැවත සම්බන්ධ කරගෙන කිව්වා පාවුල සොරෙන්ටිනෝ ඒ ඔඩිෂන් කරපු අයතරින් මාව ඒකට තෝරගත්තයි කියලා.
හොඳයි නදී, දැන් විශේෂයෙන්ම ඔබ ශ්‍රී ලංකාව තුල වේදිකාවේ ඒ වගේම චිත්‍රපටවලට ඔබ මට මේ සාකච්ඡාවට පෙර සඳහන් කළා ඔබට ටෙලිනාට්‍යයකටත් ඔබ දායකත්වය ලබා දෙන්නට මෑතකදී තීරණය කළ බව. මේ කරුණු කාරණා ගත්තහම ශ්‍රී ලංකාවේ රංගන ශිල්පීන් හෝ අධ්‍යක්ෂකවරයෙක් සමගින් වැඩ කරනවා කියන කාරණේ, එහෙමත් නැත්නම් කටයුතු කරනවා කියන කාරණය සහ මේ ජාත්‍යන්තරයේදී ඔබ මේ කටයුත්තේදී ලැබපු අත්දැකීම අතර රංගන ශිල්පිනියක් විදියට ඔබ දකින ප්‍රධාන වෙනස්කම මොකක්ද?
මම හිතන්නේ සංජය අධ්‍යක්ෂකවරයන් අතර විශාල වෙනසක් මම දැක්කේ නැහැ. මොකද මම ලංකාවෙත් වැඩ කරලා තිබුණා මේ චිත්‍රපටි දෙක තුනක ඊට කලින්. මට ඇත්තටම ඒ නිෂ්පාදනයේ මම දැක්ක ප්‍රධානම වෙනස්කම තමයි අපිට නැති ඔවුන්ගේ තිබුණු අපිට ඇත්තටම විශ්වාස කළ නොහැකි තරම් ලෙවල් එකක මේ වෘත්තීයමය භාවය. අපි ප්‍රොෆෙෂනලිසම් කියලා කියන්නේ මං හිතන්නේ ඒක මේ යුරෝපයේ විශේෂයෙන්ම සිනමා කර්මාන්තය ඉතාම දියුණු මට්ටමක තියෙන අපිත් එක්ක බලනකොට ඒක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඉතාම දියුණුයි. ඉතින් ඒ නිසා කාලාන්තරයක් තිස්සේ හැම ක්ෂේත්‍රයක්ම, ඒ කියන්නේ කාර්මික ශිල්පීන්ගේ ඉඳලා පිටපත් රචකයන්ගේ ඉඳලා නළු නිළියන්ගේ සහ අවසාන වශයෙන් අධ්‍යක්ෂකවරුන් දක්වා ඔවුන් අතිශයින්ම වෘත්තීයමයි. ඉතින් ඒ නිසාම මට ඉතාම පහසු වුණා මේ ගිහිල්ලා ඒ වැඩ කරන්න ඕන එක. එකක් තමයි මට විශාල අභියෝගයක් තිබුණා. මම යන්නේ මම කවදාවත් හම් වෙලා නැති අධ්‍යක්ෂකවරයෙක් සහ කවදාවත් වැඩ කළ නැති නළු නිළියෝ පිරිස, විශේෂයෙන්ම දැවැන්ත නළු නිළියෝ පිරිසක්. ජූඩ් ලෝ තමයි ඒකේ පෝප් චරිතය කරේ. ඔහු දැවැන්ත හොලිවුඩ් නළුවෙක් සහ ඩියන් කීටන්, ජේම්ස් ක්‍රොම්වෙල්, සිල්වි ඕලැන්ඩෝ ඒ වගේ ලෝකේ රටවල් කීපෙකින්ම ඉතාම මේ ප්‍රමුඛ පෙළේ නළු නිළි පිරිසක් හිටියයි කාට් එකේ. නමුත් දැන් එතනට ගිහිල්ලා වැඩ කරන්න ගත්තට පස්සේ මට ඇත්තටම කිසිම මට චක්තියක් තිබුණේ නැහැ ඒ දැවැන්ත මේ කට්ටියක් එක්කම වැඩ කරන්න කියලා. මොකද ඒ තරමටම ඕගොල්ලන් ඒ නිර්මාණයට සම්බන්ධ වෙන තවත් ආටිස්ට් කෙනෙක් විදිහට විශාල ගෞරවයක් සහ බලා ගැනීමක් කරනවා හැම රංගන ශිල්පියෙක්ම. සහ අවශ්‍ය සියලුම පහසුකම් සහ මානසික නිදහස, ඒ චරිතය කරන්න ලෑස්ති වෙන්න අවශ්‍ය අනෙක් උදව් පදව්, සංවාද පුරුදු වෙන ඒවාද, කොස්ටියුම්ස් ලෑස්ති කරගන්න ඒවා, මම හිතන්නේ හැම එකකටම ඒගොල්ලන් විශාල වශයෙන් සහයෝගයක් දෙනවා. සහ ඒ හැම ක්ෂේත්‍රයකම වැඩ කරන ශිල්පීන් ඉතාමත්ම වෘත්තීයමය. ඔවුන් දන්නවා ඔවුන් නිශ්චිතව කරන්න ඕනේ රාජකාරිය මොකද්ද කියලා. ඒ අත්දැකීම මට ඇත්තටම විස්මයජනක අත්දැකීමක් වුණා. මොකද අපි තාම ඒ තරම්ම ලෙවල් එකකට ගිහිලා නැහැ. ඒක අපේ වරදක් නෙමෙයි. මම හිතන්නේ ඒක අපේ කර්මාන්තයක් විදිහට අපි තාම දියුණු වෙමින් ඉන්න ඉතාම පල්ලෙහා මට්ටමේ නඩියක ඉන්න ඔවුන් එක බලනකොට. මම කියන්නේ ශිල්පීය දක්ෂතා පැත්තෙන් නෙමෙයි, දක්ෂතා පැත්තෙන් මම අවබෝධ කරගත දේ තමයි අපි සහ ඔවුන් අතර එහෙම විශාල මේ වෙනසක් නැහැ ඇත්තටම. මම ඒක බොහොම ගෞරවයෙන් කියන්නේ ශ්‍රී ලංකා අපේ ආටිස්ට්ලා ගැන ගෞරවයෙන් කියන්නේ. මම හිතන්නේ අපේ අය ඊට වඩා දක්ෂ ඇති. මොකද ඔවුන්ට නැති අතිශයම දුෂ්කරතා මැද්දේ ඔවුන් ලබන්න තරම් ආර්ථික ලාභ නොලබමින්, ඇත්තටම ආර්ථික ප්‍රතිලාභ නොලබමින්මයි කරන්නේ. මේ පහසුකම් එක බලනකොට අපි ඉතාම අඩු පහසුකම් යටතේ. නමුත් මම හිතන්නේ ශිල්පීන් විදිහට දක්ෂතා පැත්තෙන් අපි අතර වෙනසක් නැහැ. නමුත් වෙන දේවල් වලින් අපි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මට හිතෙනවා. අපි අර වැඩ කරන වෘත්තියේ මේ මට්ටම. ඉතින් නමුත් ඒකත් අපිට කවදා රජීව් කරන්න පුළුවන් වෙයි.
ඔබ වේදිකාව තුළ ලැබුණු අත්දැකීම් ඔබගේ විශේෂයෙන්ම දැන් මේ රූපවාහිනී නාට්‍යමාලාවක් සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙනකොට ඔබට කොහොමද ඒ කාරණේ උපකාරී වුණේ?
මම හිතන්නේ සංජය මේ යං පෝප් නිර්මාණයට විතරක් නෙමෙයි, මම හිතන්නේ මම රංගන ශිල්පිනියක් විදිහට අද මොනවා හරි වැඩ කරනවා නම් නිර්මාණවලට දායක වෙන්න මට ලැබිලා තියෙන අවස්ථා ඒ සියලුම දේ. මම හිතන්නේ මම වේදිකා නිලියක් විදිහට ලැබපු අත්දැකීම් තමයි විශාල වශයෙන් මට උදව් වෙලා තියෙන්නේ ඇත්තටම මේ රංගන ශිල්පිනියක් විදිහට දියුණු වෙන්න. මම වැඩිපුරම සම්බන්ධ වෙලා තියෙන්නේ වේදිකා නාට්‍යවලට සහ ඇත්තටම අදත් මගේ වැඩිපුරම කැමැත්ත තියෙන්නේ වේදිකා නිර්මාණවලට. මම කොච්චර චිත්‍රපටිවලට සහ ටෙලි නාට්‍යවලට මම කැමති රඟපාන්නේ, නමුත් මගේ තාමත් කැමැත්ත තියෙන්නේ වේදිකාව රඟපාන්න වැඩිපුරම. වේදිකාවෙන් ලබාගෙන අත්දැකීම් ලබාගෙන පැමිණි නළනිළියෝ ඇත්තටම සුවිශේෂ තත්ත්වයක ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. අපේ ඉතිහාසය ගතත්, අපේ අද ඉන්න විශිෂ්ට නළනිළියෝ ගතත් ඔවුන් හැමෝටම වේදිකාවෙන් ලැබිච්ච අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ ඒක ලෝක මට්ටමේ නළනිළියෝ සම්බන්ධයෙන් අදාළ වෙනවා. මම යං පෝප් එකේ රඟපාපු දැන් ජූඩ් ලෝ සහ ඩියන් කීටන් කියන දෙදෙනාම, ජූඩ් ලෝ එංගලන්තයේ ප්‍රසිද්ධ වේදිකානවලු, ඒක ඔහු වේදිකාවෙන් තමයි රංගනයට පිවිසෙන්නේ.
හොඳයි, නදීම් හෙදී ජූඩ් ලෝ සම්බන්ධයෙන් සඳහන් කරපු නිසා අපේ අසන්නන්ට යම් කිසි ආකාරයක අවබෝධයක් ලබා දෙන්නට මා කැමතියි. ෂර්ලොක් හෝම්ස්, ඒ වගේම එනිමි ඔෆ් ද ගේට්ස්, කෝල්ඩ් මවුන්ටන් වැනි චිත්‍රපටවල රංගන දායකත්වය ලබා දුන්න සුවිශේෂී රංගන ශිල්පියෙක් ඔහු. මාට මගේ මතකයේ නිවැරදි නම් ඔහු දෙවතාවක් පමණ අකඩමි අවෝඩ් සඳහාත් ඔහුගේ නම යෝජනා වී තිබෙනවා, නිර්දේශ වී තිබෙනවා. ඉතින් ඔහු තමයි ද යං පෝප් කියන මේ රූපවාහිනී නාට්‍යමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. විශේෂයෙන්ම මේ තරමක මතභේදාත්මක තිරපිටපතක්, එහෙමත් නැත්නම් මතභේදාත්මක රූපවාහිනී නාට්‍යමාලාවක් වනු ඇති බව තමයි බොහෝ විචාරකයින්ගේ මතය වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම ආගමික තේමාවක් මූලික කොටගෙන නිර්මාණය වන රූපවාහිනී නාට්‍යමාලාවක් නිසා මේ වගේ මතභේදාත්මක නාට්‍යමාලාවකට දායකත්වය ලබා දෙනකොට රංගන ශිල්පිනියක් විදිහට යම් කිසි ආකාරයක චකිතයක් තිබුණ නැද්ද ඔබගේ හිත තුළ නදී?
මට නම් එහෙම කිසිම ඒ සම්බන්ධයෙන් කිසිම චකිතයක් තිබුණේ නැහැ. මම හිතන්නේ ඒකට වැඩිපුරමත් හේතු වෙන්නේ තිරගත වෙන්නේ හරි නැත්නම් ඒක නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අපේ රටින් බාහිරව සිද්ධ වෙන එකක්. ඒක ඇත්තටම ඉතාමත්ම විවාද සම්පන්න තිරපිටපතක්. වතිකානුවට අලුතෙන් පත් වෙලා එන ඇමරිකානු ජාතික පාප් වහන්සේ කෙනෙක් තමන්ගේ දුරකාලය ආරම්භ කරන හැටි තමයික තියෙන්නේ. ඔහු පවතින නීතිරීති වෙනස් කරමින් අලුත් නීතිරීති පනවමින් ඒ හරහා වතිකානුව ඇතුළේ කියන කතෝලික පල්ලි ඇතුළේ කාදිනල්වරුන්ගේ ජීවිත ඒව ඇතුළේ තියෙන සංකීර්ණතා මොකද ඔවුන් ආගමික නායකයෝ විදිහට විතරයි සමාජයට පේන්නේ. නමුත් මම හිතන්නේ පාවලෝ සරෙන්තුනිගේ පිටපතේ සිද්ධ කෙරෙන්නේ ඔවුන් අපිට නොපෙනෙන ඔවුන්ගේ ජීවිතය අනිත් පැත්තට සිදුරු කරගෙන ගිහිල්ලා ඒක විමසා බැලීම. ඉතින් ඒ නිසා ඒ පිටපත ඇතුලේ ආගමික සංස්ථාවක් සම්බන්ධයෙන් විශාල මතභේදාත්මක ආන්දෝලනාත්මක සිදුවීම් තිබෙනවා පිටපතේක ප්‍රබන්ධයක්. මං හිතන්නේ අපේ වගේ සමාජයක අපේ වගේ රටක කිසිම දවසක නිර්මාණකරුවෙකුට ඒ තරම් ඒවා නිර්මාණයක් කරලා තමන්ගේ ප්‍රකාශනයක් කරලා ආගමික චරිතයක් සම්බන්ධ ප්‍රධාන චරිතය කතෝලික ලබ්ධිකයන්ගේ පාප වහන්සේ කරලා නමුත් ඕන ඉතාම ස්ත්‍රික කලාකාරයා කලාකරුවගේ නිර්මාණය ඒ විදිහට දකින්න එක ඒ විදිහට අවබෝධ කරගන්න එක ඒ විදිහට පිළිගන්න තරම් පරිණත සමාජයන් ඒවා. ඒ නිසා ඔවුන් බොහොම නිරුපද්‍රිතව ඉන්නවා. ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. නිර්මාණය සම්බන්ධයෙන් මම දැක්ක අන්තර්ජාලයේ විශාල ආන්දෝලනාත්මක සහ මතභේදාත්මක රිවිව්ස් ගණනාවක්ම මමත් කියෙව්වා. කතෝලික ලබ්ධිකයන්ට ඇතැම් අයට විශාල ප්‍රශ්න නිර්මාණ සම්බන්ධයෙන් තියෙනවායි කියලත් මම ඒවයි දැක්කා. ඉතින් මට හිතෙන්නේ ඒක ඉතාම මේ ප්‍රගතිශීලී තත්ත්වයක් කියලා. මොකද නිර්මාණයක් සම්බන්ධයෙන් එක එක්කෙනාගේ එක එක විවිධ අදහස් පළ වෙනවා. ඒක හුදෙක් තනි පෞද්ගලික අත්දැකීමක් පිළිබඳ නිර්මාණයක් නොවන නිසා සමස්ත ලෝකයටම විශාල ජන කොට්ටාසයකට බලපාන නිර්මාණ ගැන විශාල කතා බහක් ඇති වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා පාවලෝ සොරෙන්ටිනෝ කියන අතිශයින් නිර්භීත අතිශයින් නිර්මාණාත්මක වගකීම් සහගත කලාකරුවෙක් කියලා. ඉතින් මං ඒ ලැබිච්ච අවස්ථාව ගැන ඉතාමත් බොහොම නිහතමානී අභිමානයක් මනසට තියෙනවා. මමත් එක්කට දායක වුණා කියලා.
හොඳයි, අපි දැනගන්න කැමති ඔබගේ අනාගත සැලසුම් සහ අනාගත අනෙකුත් නිර්මාණ මොනවද අපේ ප්‍රේක්ෂකයන්ට දක බලා ගැනීමට අවස්ථාව ලැබෙන මේ නිර්මාණයට අමතරව.
එහෙම ගොඩක් නිර්මාණ නම් නැහැ අනාගතයේදී බලා ගන්න පුළුවන් කියලා. නමුත් මේ දවස්වල මම ලංකාවේ රූපවාහිනී විකාශය වෙන ටෙලිනාට්‍යයක ආනන්ද දේනායකගේ බැද්දී කුලවමින් කියන ටෙලිනාට්‍යය මම රඟපානවා. ඊට අමතරව ඉදිරි අවුරුද්දේදී මම තව චිත්‍රපටයකට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම ඇත්තටම කැමති පිටපත් රචනයේ අධ්‍යයනය කරන්න. මේ දිනවල මම ඒක ගැනත් එකක් වෙහෙස වෙලා වැඩ කරනවා, වැඩ කරන්න උත්සාහ කරනවා. වේදිකාව සහ සිනමාවට තිර රචනා කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන එක තමයි මම මගේ බලාපොරොත්තු සහ මම ඒක අධ්‍යයනය කරමින් ඉන්නවා මේ දිනවල. ඉතින් බලමු උත්සාහ කරලා.
හොඳයි නදී, බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමග ඔබගේ අත්දැකීම් බෙදා හදා ගන්නට අප සමගින් එක්ුණාට. බොහොම ස්තුතියි මේ කතාබහට එක්ුණාට.
බොහොම ස්තුතියි සංජය.